මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අත්තානමේව පඨමං පතිරූපේ නිවේශයේ. අථඤ්ඤමනුසාසෙය්‍යන කිලිස්සෙය්‍ය පණ්ඩිතෝති. සදාවක් පින්නතුනේ අවවාදයට වඩා ආදර්ශයේ උතුම්ය කියන පඬිවදන අපි කවුරුත් අහලා තියෙනවා. ආදර්ශය නැති තැන අවවාදයේ සාර්ථක බව අඩු වෙනවා වගේම අවවාද කරන්න නින්දාවට ලක් වෙන බවත් බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ කාරණේ හිලිවෙන ගාථාවකුත් නිදාන කතාවකුත් තමයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ කාලයේ හිටියා උපනන්ද සත්‍යපුත්ත කියලා භික්ෂුන් වහන්සේ නමක්. සත්‍යපුත්ත කියලා කියන්නේ ශාක්‍ය කුලයෙන් අනික්මලා පැවිදි වෙච්ච කෙනෙක්. මේ උපනන්ද සත්‍යපුත්ත හාමුදුරුවෝ ධර්මදේශනාවේ බොහොම දක්ෂයි. බොහෝ විට අල්පේක්ෂතාව කියලා කියන ගුණාංගය ගැන, අල්පේක්ෂතාව කියලා කියන්නේ අඩු ආශාවක් නැති බව, ඒක වටිනා ගුණයක්. ඒ ගැන දක්ෂ විදියට ධර්මදේශනා පවත්වනවා. ඒ දේශනා අහලා සංඝයා වහන්සේලා දුතංගාදී උග්‍ර ප්‍රතිපatti රකිමින් තමන්ගේ සිවුරු අරහාමුදුරන්ට පූජා කරාම ඒ හාමුදුරුවෝ ඒ ඔක්කොම පිරිකර එකතු කරගන්නවා. ඊළඟට මේ එක ගමනක් මේ උපනන්ද සත්‍යපුත්ත හාමුදුරුවෝ ඒ කිට්ටුව ජනපදයකට වැඩම කළා. ඒ එක්තරා විහාරයකට වැඩියාම ඒ විහාරයේ පොඩි හාමුදුරුවරු බණ අහන්න කැමැත්ත නිසා ආරාධනා කළා, ස්වාමීන් වහන්සේ මෙහි ආද වස්වසන්, මේ සැරේ වස්වසන්න කියලා. වස් කාලේ ලං වෙනකොටයි මේ වැඩි. ඉතින් මේ හාමුදුරුවෝ ඇහුවා, වස් කාලෙන් පස්සේ මෙහි ඔය වස්සාවාසික සිවුරු හැටියට මොනවද ලැබෙන්නේ කියලා. එක වස්ත්‍රයක් විතරයි කිය, එක වස්ත්‍රයක් ලැබෙනවායි කිය. ඉතින් මේ උපනන්ද සත්‍යපුත්ත හාමුදුරුවෝ එතන තමන්ගේ පාවහන් යුගල පාවහන් සංගල තියලා හරියට එන අදහස තියෙනා වගේ එහෙම පෙන්눔 කරන්න ඊළඟට වෙන විහාරයකට වැඩියා. එතෙන්දී ඇහුවා, කොහොමද මේ වස් කාලෙන් පස්සේ මොනවද ලැබෙන්නේ? සිවුරු දෙකක් ලැබෙනවායි කිව්වා. එතන හැරමිටිය තිබුවා. තබලා වෙන විහාරයකට ගියා. එතන ඇහුවා, කොහොමද වස් කාලෙන් පස්සේ මොනවද වස්සාවාසික හැටියට මේ සංඝයා වහන්සේලාට බෙදන්නේ? සිවුරු තුනක් ලැබෙනවායි කිව්වා. එතන තමන්ගේ පැම් භාජනය තිබුවා. හතරවෙනි විහාරයකට ගිහිල්ලා ආවම එතන බලනකොට වස් කාලේ පස්සේ සිවුරු හතරක්, වස්ත්‍ර හතරක් ලැබෙනවා. හොඳයි කියලා එනාට එතන වස් වසලා ඒ සංඝයා වහන්සේලාට ගිහියන්ට හොඳට ධර්ම දේශනා කළා. ඒ අය බොහොම පිරිකර පූජා කළ මේ හාමුදුරුවන්ට. ඒ මදිවට මේ හාමුදුරුවෝ අර කලින් පන්සල් තුනටත් විහාර තුනටත් පණිවිඩය ඇරියා. මම මේ වස් කාලේ එන බලාපොරොත්තුවෙන් ඇතුවයි ඒව කිව්වේ. ඒක නිසා මට අයිති ඒ වස්සාවාසික සිවුරු කියලා ඒ පිරිකරක් ගෙන්නෝ ගත්තා. එහෙම එකතු කරගෙන කරත්තයක ඕ අරගෙන වඩිනවා මේ උපනන්ද සත්‍යපුත්ත හාමුදුරුවෝ. පිරිකර එකතු කරගෙන වඩින අතරේ අතරමඟ තරුණ වික්ෂුන් වහන්සේලා දෙනවා තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකකුත් හම්බිලියක් කියලා කියන වටිනා හම්බිලියකුත් බෙදා ගන්න බැරුව වාද කර කර ඉන්නවා. ඔබ වහන්සේ ගන්න සිවුරු දෙක මට හම්බිලිය කිය කිය හොමින් අතරේ මේ තෙරුන් වහන්සේ වටන දැකලා ස්වාමීන් වහන්සේ අපට මෙන්න මේ අපේ ආරවුල මේ වාදි බේරලා දෙන්න කිව්වහම මේ සත්‍ය උගලන්ද හාමුදුරුවෝ කියන නෑ, ඔය කාණ්ඩේම ඔක බේර ගන්න කියලා. නෑ නෑ අපට අමාරුයි, ඔබ වහන්සේ මේක විසඳන්න කිව්වා. මෙහෙනම් මං කියන වචනේ හිතනවාද? මං කියන එක පිළිගන්නවද? හොඳයි කිව්වට පස්සේ උගලන්ද සත්‍යපුත් හාමුදුරුවෝ අර දෙනමට වස්ත්‍ර දෙක දීලා වටිනා හම්බිලිය ධර්මදේශනා කරන මටයි මේක ගැලපෙන්නේ කියලා ඒකත් අරගෙන ඇවිදියා. ඉතින් මේ කාරණේ අර භික්ෂුන් ධර්ම භික්ෂුන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරාම ඒක ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ උපහාසාත්මක ධර්ම දේශනාවක් පවත්වලා මේ උපනන්ද භික්ෂුවට නිඳා කරමින් මෙන්න මේ මධුමාත්‍රිකල ගාථාව වදාලා, අත්තාන මේව පඨමං පතිරූපී නිමේෂයේ අතඤ්ඤ මනුෂාසේය නකිලිසේය පණ්ඩිතෝ. පළමුව තමාම සුදුසු ප්‍රතිපත්තියේ පිටුවා ගන්නේ, ඉන්පසුව අනිකාට අනුශාසනා කරන්නේ. එසේ කිරීමෙන් නුවණැත්තා අනුන්ගේ නිඳා ලැබීම් වශයෙන් කිලිටිවීමට පත්නවන්නේ කියන එකයි අදහස. මේ පොඩි ගාථාවේ අදහස. ඉතින් මේ එයින් අපිට පේනවා මේ උපනන්ද සක්‍යපුත්ත හාමුදුරුවෝ දුන්නේ බොහොම නරක ආදර්ශයක්. බුද්ධ කාලයේ වැඩි වශයෙන්ම ඒ ධර්ම කතාවල සඳහන් වෙන්නේ සංඝයා වහන්සේලා ඒ වස් කාලේ කිට්ටු වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන අරහත්ත්වයට දක්වාම ඈත පිටිසර ස්ථානයක තැනක් සොයමින් වඩිනවා. තැනක් සොයන බවවත් කියන්නේ නැහැ. ඉතින් යම්කිසි සදහවත් උපාසිකාවක් හෝ උපාසකයෙක් ඔබ වහන්සේලා කොහෙද වඩින්නේ කියලා එහෙම දානමාන දීලා ඇහුවාම අපි මේ සප්පාය තැනක් සුදුසු තැනක් සොයමින් යනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඒ අය ඒකට ස්වාමීන් වහන්සේලා මේ වස් කාලේ මෙහි වැඩ වසන්න අපි උපස්ථාන කරන්නම් කියලා එහම ආරාධනා කළා. ඒ විදිහට තමයි ඉතින් අර සංඝයා වහන්සේලාත් බොහොම ආදර්ශමත් සංගමි ඒ තුන් මාසයේ උග්‍ර දුතංගාදී ප්‍රතිපatti රකිමින් දැඩිව භාවනා කළා. රහත් වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලබා ගත්තා. අන්න ඒකයි සාමාන්‍යයෙන් අර සංඝයා වහන්සේලාගේ ප්‍රතිපatti හැටියට තිබුණේ. නමුත් මේ උපනන්ද භික්ෂුව වෙන විදිහේ ආදර්ශයක් දුන්නේ. විහාරෙන් විහාරයට ගියා වැඩියෙන් පිරිකර ලැබෙන තැනක් සොයමින්. ගිහිල්ලා වැඩියෙන්ම සිවුරු ඇඳගෙන තැන සොයාගෙන එතන වස්වසලා අනියම් ආකාරයෙන් නුසුදුසු ආකාරයෙන් වන්ත විදියට අනිත්යෙන් වලුත් පිරිකර ලබාගෙන ඒ මදිවට අර පොඩි හාමුදුරු දෙන්නගේ සම්බිලියත් අරගෙන ඔය විදියට බුදුරජාන් වහන්සේගෙන් නිඳාව ලබා ගත්ත. ඔන්න ඔය ප්‍රතිපත්ති දෙකේ වෙනස පේනවා. ඉතින් මේ දෙකේ වෙනස අපිට අලකා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් පවත්වල තියෙන වටිනා දේශනාවක්. ධම්ම දායාදා භික්ඛවේ භවතම ආමිත දායාදා කියලා. මහණෙනි මගේ ධර්මයට දායාද කරුවන් වන්න. ආමිතයට දායාද කරුවන් නොවන්න කියලා. ආමිතය කියලා කියන්නේ ඔය සිවුරු පිරිකර ආදී හේ ද්‍රව්‍ය. ආමිෂ කියන එකේ සාමාන්‍ය තේරුම ඇම මාළු වල්ලන්නක් දාන්නේ ඒකනේ. ඒ වගේ දෙයක් තමයි ඒ පිරිකරාදී අන්න අර වගේ ලෝභ විජු පුද්ගලයාට. ඉතින් ඒකත් වඩා අර ගාථාවේ කියන ආකාරයට මේ උපනන්ද භික්ෂුන් වහන්සේගේ බණවල වැඩි කියන්නේ අල්පේච්ඡතාවගෙන. නමුත් අර සංඝයා වහන්සේලා උග්‍ර ප්‍රතිපත්ති රකින්නේ පිරිකර අතහරිනකොට ඒ ඔක්කොම එකතු කරගන්න. ඉතින් ওই දෙයට කරත් පුරවාගෙන පිරිකර එකතු කරමින් යනහාමුදු ගැන බායිපේන්. ඒ ආමිෂ කරු. අනිතන තියෙන්නේ ආමිෂ දායාදී බුදුරජාන් වහන්සේගේ ලබාගත් කියන. එක සිද්ධියක් නෙවෙයි සිද්ධි රාශියක් තියෙනවා මේ උපනන්ද භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන්. බුද්ධ කාලයේ හිටි හොඳ හාමුදුරුවන්ගේ චරිතත් සටහන් වෙනවා නරක හාමුදුරුවන් චරිතත් සටහන් වෙනවා. ওই දෙකෙන් වැඩිය මේ කාලේ අනුගමනය කරන්නේ මොකද්ද කියන එක ටිකක් සැකසයිතයි. ඉතින් මේ කොහොම නමුත් මේ උපනන්ද හාමුදුරුවන්ගේ තවත් ප්‍රවෘත්ති කීපයක් තියෙනවා ආදර්ශයට ගන්න නෙවෙයි මේ අර ඒ චරිතණයකට අදාළ නිසා කියනවා නිසා. තවත් ඒ විදිහ සිද්ධියක් සඳහන් වෙනවා විනය පිටකේ එක අවස්ථාවක් මේ උපනන්ද පෙරුන් වහන්සේ පසේනදී කොසල් රජුවන්ගේ වස් ආරාධනා පිළි අරගෙන ඒ යම්කිසි විහාරයක වස් වසන්නයි ඒ ආරාධනා පිළිගත්තේ. එහෙම නැත්නම් පොරොන්දු වුණේ. පොරොන්දු වෙලා ඒ විහාරයට යන අතරමඟදී වෙන විහාර දෙකකට ගියාම දැනගන්න ලැබුණා එතන වැඩියෙන් සිවුරු ලැබෙන බව. ඊළඟට ඒ විහාර දෙකේ වස් වැසුවේ. මේක දැනගෙන පසේනදී කොසල් රජුරෝ බොහොම හිත නරක් කරගෙන ප්‍රයෝජනයක් කළා. සාකේපුත්‍ය ශ්‍රමණයන් වහන්සේලා මේ විදිය වැඩ කරනවාද පොරොන්දු කඩන අය භාග්‍යතුන් වහන්සේ බොරු කීමෙහි ආදීනව මේ තරම් ප්‍රකාශ කරලා තියෙද්දි මේ වගේ වැඩක් කරනවාද කියලා අවක සංඝයා වහන්සේලා අවිල බුදුරජාන් වහන්සේට පැමිණි කරා. බුදුරජාන් වහන්සේ අර උපනන්ද භික්ෂුන් වහන්සේ ගෙන්නවලා මෝහ කුරිස කියලා හිස් පුරුෂයා කියලා නිග්‍රහ කරලා ශික්ෂාපදයකුත් සැවරුවා. තවත් ඒ විදිහේ සිද්ධියක් සඳහන් වෙනවා. ඒක ඊටත් වඩා තරම හාස්‍යජනක වගේ දෙයක් බැලුවාම මේ උපනන්ද භික්ෂුන් වහන්සේ අර කලින් කිව්වා වගේ බොහොම දක්ෂ විදියට ධර්ම දේශනා කරන නිසා එක්තරා සිටු පුත්‍රයෙක් වරක් ඇවිල්ලා මේ හාමුදුරුවන්ගෙන් බණ අහලා පැහැදිලා පැවරුවා. ස්වාමීන් වහන්සේ අප වගේ කට්ටියට පුළුවන් ඕනම දෙයක් සපයන්න ඔබ වහන්සේගේ ඒ සිව්පසයට අදාළ ඕන දෙයක් කියන්න කිව්වා. එතකොට මේ උපනන්ද හාමුදුරුවෝ කියනවා හොඳයි එහෙම දෙන්න කැමති නම් මට ඔන්න ඔය උතුරු සළුව දෙන්නේ කිව්වා. එතකොට මේ සිටු පුත්‍රයා ඇඳගෙන ඉන්න එක එයාට මේ පෙරවාගෙන ඉන්න උතුරු සළුව ඉල්ලන. එතකොට කිව්වා මේ සිටු පුත්‍රයා මේ අපි මේ සමාධිය පිළිගත්තු අය අපිට මොකද්ද වගේ මේ ඒක වස්ත්‍රයකින් යාම ඒක අපට මදිකම. ඒක නිසා ස්වාමීන් වහන්සේ ටිකක් ඉවසන්න මම ගෙදර ගිහිල්ලා මේ වගේ එකක් හරි මීටත් වැඩිය වටින එකක් හරි එවන්නම් කිව්වා. නෑ බේරෙන්න බෑ උපනන්ද භික්ෂුන් වහන්සේ දෙවෙනි වරටත් කිව්වා. දෙවෙනි වරටත් අර සිටු පුත්‍රයා කිව්වා අනේ මට ටිකක් අමාරුයි එහෙම පාරේ යන්න ඒ දෙයට. ඒ පරිවෙන තුන්වෙනි සැරේටත් අර දෙම උපනන්ද භික්ෂුන් වහන්සේ කිව්වා. කිව්වහම මේ සිටු පුත්‍රයා බේරෙන්න ඊට පස්සේ කියනවා ඒක ඒ වරටත් සිටු පුත්‍රයා අර ධාර්මණය කිව්වහම එහෙනම් මේ නොදෙන්න ලෑස්ති වෙලා මොකටද පවරන්නේ කියලා ඔන්න නිග්‍රහ කළා. හිඳරිම තැන අර පීඩාව ඉවස ගන්න බැරුව අර සිටු පුත්‍රයා ඔන්න උතුරු සළුව පූජා කර අර උපනන්ද භික්ෂුන් වහන්සේ. ඉතින් ඊළාට පාරේ යනකොට මිනිස්සු ආන මොකද මේ ඔබතුමා මේ අද එක වස්ත්‍රයකින්. ඉතින් ඔන්න කතන්දරේ කිව්වා. ඊළඟට මිනිස්සු ඕක ගැන ඊළඟට විවේචන පටන් ගත්තා. ශාක්‍ය පුත්‍රයා ශ්‍රමණයන් දැඩි ආසාවක් නැති අය කියයි අල්පේච්ඡතාවක් නැහැ ඒගොල්ලෝ අතර මේ විදිය වැඩ කරනවා කියලා ওই කතා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයිත් අර උපනන්ද භික්ෂුන් වහන්සේ ගෙන්වලා මෝග පුරුෂ කියලා හොඳටම නිග්‍රහ කරලා ශික්ෂාපදිකුත් දැනුවා. ඒ වගේ සිද්ධි ගණනාවක් සිව්පසේ හා අදාළව උපනන්ද භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ කළු පැත් ඊළඟට අනිත් පැත්තේ වටිනා ආදර්ශ අනිත් පැත්තේ ඒව තමයි අපි දැන් ඇත්ත වශයෙන් කරන්න තියෙන්නේ වඩා අගය කරන්න තියෙන්නේ. කවුරුත් දන්නවා බුදුරජාන් වහන්සේගේ උපස්ථායක ආනන්ද මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කොටිම්ම කියත උපස්ථායක තනතුර පවා බුදුරජාන් වහන්සේගෙන් ලබා ගත්තේ එක්තරා පොරොන්දුවක් ඇති. භාග්‍යවතුන් වහන්සේගෙන් මට සිවුරු එපා. සිවුරු නොදෙනව නම් ඒ මම මේ උපස්ථාන කරනවා කියලා. වෙන කෙනෙක් නම් ඒව බලාපොරොත්තු වෙන උපස්ථාන කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කොයිතරම් ආදර්ශයක්ද කියොත් ඒක ඒවත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට මේ කියන සිද්ධිය සිද්ධ වුණේ ඇත්ත වශයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ ආදාහන කටයුතු ඉවර අවසන් වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ
එක්තරා විනය කර්මයක් කිරීම සඳහා ඒ විස්තර මෙතෙන්ට අවශ්‍ය නැහැ. කොසඹෑ නුවරට වැඩම කළා. පිරිසල සංඝ පිරිසකුත් එක්ක වැඩම කරලා ඒ උදේනි රජුරුවන්ගේ උයන කිට්ටුව දසක් මුල වැඩ වුණා. මේ වෙලාව වෙනකොට උදේනි රජුරෝ ඒ තමන්ගේ අන්තක්පුර ස්ත්‍රීන් එක්ක උයනේ ගත කරනවා. ඒ අන්තක්පුර ස්ත්‍රීන්ට අහන්න ලැබුණා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා තියෙන බව. ඉතින් බොහොම කවුරුත් මේ මෞපක්ෂ්‍ය විශේෂ ලැබියාවක් තිබුණා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ භික්ෂුනි ශාසනය ඇති කරන නිසා. ඉතින් කිව්වේ මේ අපේ ආචාර්යයන් වහන්සේ ඇවිත් ඉන්නවා කියලා රජුරුවන්ගෙන් අවසර ලබා ගත්තා ගිහිල්ලා බණ අහන්න. ඉතින් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඒ බණ ඇහුවට පස්සේ බොහොම කැහැදිලා අන්තිමට උතුරු සළු 500ක් ඒ අන්තක්පුර ස්ත්‍රීන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පූජා කළා. ඊළඟට රජුරුව ළඟට ආවට පස්සේ මේ අන්තක්පුර ස්ත්‍රීන්ගෙන් අහනවා රජතුමා කොහොමද ආනන්ද හාමුදුරු හම්බෙන්න ගියාද? එසේ කිව්වහම එසේ මහරජු කිව්වහම බණ ඇහුවාද? ඔව්. ඊළඟට මොනවත් පූජා කරේ එහෙම නැද්ද? අපි උතුරු සළු 500ක් පූජා කරා. එතකොට මේ රජුරුව කල්පනා කරනවා මේ ආනන්ද හාමුදුරුව මොනව කරන්නද මෙච්චර සිවුරු ගොඩක්? මෙරදී වෙන ගාමක් පටන් ගන්නවද? රෙදි කඩයක් අරින්නද කියලා මේ විදිහට ප්‍රතිසාප්පුවක් කරින්නද කියලා මේ විදිහට රජුරුව බොහොම විවේචනාත්මක විදිහ හිතවිල්ලක් ඇති කරගෙන ඔන්න ආනන්ද හාමුදුරුව හම්බෙන්න ගියා. ගිහිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න අපේ අන්තක්පුර පිරිස ආවද? එහෙම අර විදිහට අහලා එසේ කිව්වට පස්සේ මොනවත් මොකවත් පූජා කළාද? සිවුරු 500ක් පූජා කරයි. ස්වාමීනි ඔය සිවුරු 500 මොකක්ද කරන්නේ ඔච්චර සිවුරු වලින්? එතකොට කිව්වා අපි යම් සංඝයා වහන්සේලාගේ සිවුරු දුර්වල නම් ඒ සංඝයා වහන්සේලා හා බෙදා ගන්නවා මේ සිවුරු ටික. එතකොට රජුරු වහන හොඳයි ඒ හාමුදුරුවන්ගේ පරණ සිවුරු වලට එතකොට මොකද කරන්නේ? ඒවා අපි ඇඳ ඇතිරිලි වශයෙන් පාවිච්චි කරනවා. ඇතිරිලි වශයෙන්. එතකොට අර පරණ ඇතිරිලිට මොකද කරන්නේ? අපි ඒවා ඒ කොට්ට උර ඒ වගේ ඒ විදිහේ දේවල්ට උර හැටියට පාවිච්චි කරනවා. ඒ පරණ කොට්ට උර එහෙම එතකොට ඒවට මොකද කරන්නේ? ඒවා බුමුතුරුණු බිම එළන අතුරන දේවල් හැටියට පාවිච්චි කරනවා. එතකොට පරණ බුමුතුරුණු වලට මොකද කරන්නේ? අපි ඒවා පාවිච්චි හැටියට පාවිච්චි කරනවා. ඒ පරණ පාවිච්චි වලට මොකද කරන්නේ? ඒවා අපි දූලි පිස දාන රෙදි කඩවල් හැටියට පාවිච්චි. එතකොට ඒ පරණ අපි දැන් පාන් කඩ කියලා කියන්නේ පරණ ඒ රෙදි කඩ ඒවට මොකද කරන්නේ? ඒවා අපි මැටි එක අනලා දැන් මේ කාලේ ඔය වරිත්තිගේ වල් වල ගොම පිරිබඩ ගන්නවා කියලා කියනවනේ. ඒ කාලේ ඒ වගේ මැටි එක අනලා පිරිබඩ ගන්නවා. ඒ කියන්නේ අර බදාම වගේ ආලේප කරන්න ගන්නවා. ඉතින් රජුරෝ බොහොම සතුටු වෙලා මේ ශාක්‍ය පුත්‍රයා ශ්‍රමණයන් කිසි දෙයක් අපතේ යවන්නේ නැහැ, හැම දෙයක්ම ඉතින් නියම ප්‍රයෝජනේ ගන්නවා කියලා බොහොම පැහැදිලා අල්පේච්ඡයි කියන එකත් ගබඩා කරන්නේ නැහැ කියලා එම් පැහැදිලා අර ආනන්ද සානහල තවත් සිවුරු 500ක් පූජා. ඔන්න ආදර්ශවත් කතාවක් ඒ ආනන්ද චරිතේ. ඉතින් ඒ වගේම ඊටත් වඩා මේ ශාසනයේ උත්කෘෂ්ඨම ආදර්ශය අල්පේච්ඡතාදී ගුණාංග සම්බන්ධයෙන් ලැබුණේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙනි. උන්වහන්සේ කොයිතරම්ද කියතොත් උන්වහන්සේ ගුණස්කන්ධේ බුදුරජාණන් වහන්සේ බොහොම අවස්ථාවවල ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රශංසා කරලා අන්තිමේදී කියනවා සමහරලාට ආරාධනා කරනවා මේ විචුන්ට ධර්මයේ දේශනා කරන්න කාශ්‍යප අනිත් අයට අවවාද කරනවා නම් එක්කෝ ඔබ එක්කෝ මම අපි දෙන්න විතරයි සුදුසු කියලා. ඒ තරමට පුදුම විදියට භාග්‍යතුන් වහන්සේගේ සිවුර පව මාරු කරගත්තා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව. එතකොට ඒ එක් අවස්ථාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තුළ තියෙන සන්තුෂ්ඨිතා ගුණය, අල්පේච්ඡ ගුණය, මේ අල්පේච්ඡ ගුණය කියලා කියන්නේ ආසාවන් අඩු බව. අපි දන්නවා සංඝයා වහන්සේලා කියන්නේ ඒ ගිහි සැපත් ඇතහැරලා කවිදි වෙලා නිවන් බලාපොරොත්තුෙන් ගිහි පින්වතුන්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන අය. එතකොට උන්වහන්සේලාගේ යුතුකමක් හැටියටත් දක්වලා තියෙන සමාජික යුතුකමක් හැටියටත් අල්පේක්ෂතාව අඩු ආසාවක් නැති බව. ඒ පමණක් නොවේ උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති රැකීමට ආසාවන් අඩු කර ගැනීම තණ්හාව නැති කර ගැනීමට අර මේ අල්පේක්ෂ ප්‍රතිපදාව උපකාර වෙනවා. ඒ පමණක් නෙවෙයි ලද දෙයින් සතුටු වීමේ ගුණය. මෙන්න මේ කාරණා ගැන විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ මහා ආකාශ මහ රහතන් වහන්සේ ගුවා දැක්වා ඉදිරිපත් කරලා සංඝයාට පෙන්වුවා මෙන්න මේ වගේ වටිනා ගුණ තියෙනවා මේ මහා කාශ්‍යප තුල කියලා. ඉතින් ඒක අවස්ථාවක් කියනවා සංඝයා වහන්සේ ප්‍රකාශ කරනවා මේ මහා කාශ්‍යප මෙන්න මේ වගේ කෙනෙක් ලැබෙන රළු හෝ සිනිඳු හෝ කවර නම් සිවුරකින් සෑයීමකටපත් වෙනවා. සන්තුෂ්ටි ගුණතා ගුණයයි කියන්නේ සතුටු වෙන ලද දෙයින් සතුටු වෙන හොඳ සිවුරම තෝර තෝර යන්නේ නැහැ. ලැබෙන රළු හෝ ශ්‍රීදු හෝ සිවුරකින් සතුටු වීමේ ගුණය මහා කාශ්‍යප තුල තියෙනවා. ඒ වගේම මහා කාශ්‍යප ඒ ගුණයේ ගැන වර්ණනා කරන අනිත් අයටත් වර්ණනා කරනවා. ඒ කියන්නේ තමා තුල තියෙන ගුණයයි ඒ වර්ණනා කරන්නේ. මේක වටිනා ගුණයක්. ඒකේ ආනිසංස දුටුවා. ඒක නිසා අනිත් අයටත් ඒක දැන් මේ කාර්ය කියන්නේ රෙකම දාරු කරනවා කියලා අන්න ඒ වගේ කියා හිටියා මේකේ ಗುಣ මේ වගේ ආනිසංශ තියෙනවා කියලා. එපමණක් නෙවෙයි ඒ ඊළඟ තුන්වෙනි කාරණේ හැටියට දක්වනවා තමන්ට සිවුරු නොලැබෙනකොට එයින් පීඩාවටපත් වෙන්නේ නැහැ හිත නරක් කරගන්නේ නැහැ. ඒක තවත් ගුණයක්. ඒ වගේම සිවුරු ලබා ගැනීමට නුසුදුසු ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ අර උපනන්ද භික්ෂුව වගේ. නුසුදුසු ක්‍රියාමාර්ග මිත්‍යා ආදීක කියලා කියන්නේ වැරදි ජීවිකාක්‍රම වලට බහින්නේ නැහැ සිවුරු අඩු නැති වෙනකොට. ඊළඟට සිවුරු ලැබුණට පස්සෙත් ඒ පිළිබඳ ගිජු බවක් නැතිව දැඩි අල්මක් නැතිව නිවන් අදහසින් යුක්තව මේම ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ විදිහට පාවිච්චි කරනවා කියලා ඔන්න අන්නර සිවුරු පිළිබඳව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගුණස්කන්ධයේ ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳවම තවත් අවස්ථාවක දක්වනවා ඒ කාරණයක් ඉතාමත්ම වැදගත් මේ යුගයට දැන් ධර්ම දේශනාව කියන එකේ දෙපැත්තක් දක්වනවා. පිරිසිදු ධර්ම දේශනාවත් අපිරිසිදු ධර්ම දේශනාවත් කියලා දෙකක්. පිරිසිදු ධර්ම දේශනාව කියන එක බුදු පියාණන් වහන්සේ තෙන්දී විග්‍රහ කරන්නේ විස්තර කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදර්ශ කරගෙනම යම් භික්ෂුන් වහන්සේ නමක් ඒ ධර්මයේ අසන අයට ධර්මයේ දේශනා කරන්නේ ඉස්සෙල්ලාම කියනවා අපිරිසිදු ධර්ම දේශනාව. අපිරිසිදු ධර්ම දේශනාව කියන එක පෙන්වන්න කරන්නේ මෙහෙමයි. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් පිරිසකට බණ කියනකොට හිතනවා මේ පිරිස හොඳට බණ අහලා ඉවර වෙලා එයින් පැහැදිලා මට ඒ පැහැදීමට අනුකූලව යම් යම් පිරිකර ආදිය පූජා කරාවා. ඒ තමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කිරීම වශයෙන් මට යම් යම් දේ පූජා කරා කියලා ආත්මార్థකාමී අදහසකින් ධර්ම දේශනා කරනවා. අන්න ඒක අපරිසුදු ධර්ම දේශනාවක් කියලා දක්වනවා. පිරිසිදු ධර්ම දේශනාව දක්වන්නේ මෙහෙමයි. යම් කිසි සංඝයා වහන්සේ නමක් ඒ පිරිසට ධර්ම දේශනා කරන්න කලින් හිතනවා මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි, සංදික්ඛිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ඔන්න විදිය ගුණ සමුදායක් තියෙන ධර්මයක්. මේක මෙලොවම අධ්‍යක්ෂ හැකි කලණේවා විපාක මේ ප්‍රතිඵල ලබා ගත හැකි ඒව බලව කියලා කියන ගුණය ඇති. එකින් එකට කියන ආමේ ශක්තිය ඇති, ඉදිරියට කියන ආමේ ශක්තිය ඇති. නුවණැත්තන් විසින් තම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගත හැකි විදිය ධර්මයක් කියලා ඒ ධර්මයේ වටිනා ගුණය ගැන හිතලා මේ අය ධර්මය අහලා හොඳට තේරුම් ගනිත්වා, තේරුම් අරගෙන ඒ ප්‍රතිපත්තියට නැඹුරුවත්වා ක්‍රියා කරලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගනිත්වා කියලා ඒ විදිහට කරුණාවෙන් යුක්තව, දයාවෙන් යුක්තව, උන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ පිරිසිදු ධර්ම දේශනාව. එතකොට අර උපනන්ද භික්ෂුව කරේ අපිරිසිදු ධර්ම දේශනාව. මහාකාශ්‍යපාදී ස්වාමීන් වහන්සේලා කරේ පිරිසිදු ධර්ම දේශනාව. ඒ එපමණකින් ඒ කාරණයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ওই විදිහේ ඒ සිද්ධි ආශ්‍රයෙන් අපි හිතා ගන්න ඕන මේ ශාසනය පවතින්නේ ශාසනය පැවතීමට ඇත්ත වශයෙන්ම ඒ ධර්ම දේශනාව කියන එක අවශ්‍යයි. දැන් මේ පවත්වන්නේ ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාවේ සද්දේ මදි නිසා ටික වෙලාවක් අපට සද්දේ වැඩි කරගන්න මේ යන්ත්‍රය හරි ගස්ස ගන්න ගමුත් ඉන්න සිද්ධ වුණා. නමුත් ඇත්ත වශයෙන් අපි මේ කාලීන අවශ්‍යතාවන් අනුව එහෙම කරාට මොකද නියම ධර්ම දේශනාව නම් නිහඬ බණ. නිහඬ බණ. මොකද්ද මේ නිහඬ බණ කියන්නේ? අපි ඒක දැන් තේරුම් ගන්න බලමු. නිහඬ බණ කියලා කියන්නේ චරිතාදර්ශය. චරිතාදර්ශය. අන්න කොටිම කියද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන් ගුණවන්තයෙක් කියලා කිය කී කියේ නෑ බුදු පියාණන් මහතේ පැත්තට ඇඟිල්ල දික් කළ පෙන්වන්න බලන්න කියලා. ඒ අන්න නිහඬ බණ නිසා. එතකොට මේ සමාජයේ දැන් අවශ්‍ය වෙලා තියෙන නිහඬ බණ. ඔය හඬ නැගෙන බණ වලට තමයි හුඟක් අය ඇදෙන්නේ. ඒක ස්වාභාවික දෙයක්. නමුත් මේ හඬ සමහර විට බොල් හඬක් වෙනවා. ඒක අර ප්‍රතිපත්තියත් එක්ක යන්නේ නැත්නම්. ඒකයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ තමා යම්කිසි ප්‍රතිපත්තියක පිහිටුවාගෙනයි අනිත් අයට අවවාද කරන්න ඕනේ. එහෙම නැත්නම් අර කිලිටි වෙනවා කිව්වේ එක පැත්තකින් ඒ නින්දා ලැබීම වශයෙන්. තවත් පැත්තකින් කිලිටි වෙනවා. දැන් කාලයකටත් නොයෙකුත් නිදර්ශන තියෙනවා. ඇතැම් කෙනෙක් ඒ ප්‍රකාශ කරන ධර්මය අනුව තමන්ගේ ජීවිතය පැවැත්වෙන්නේ නැති නිසා ධර්මය විකෘත කරනවා. ඒක දැන් බහුලව සිද්ධ වෙනවා. ධර්මයෙන් නොපිට හරවනවා, කන පිට හරවනවා. දැන් අපි ඇතැම් අවස්ථාවල අපි හාස්‍ය ජනක හැටියට සැලකන මේක කිව්වට අමුත්තක් හිතන්න එපා. ඔය සුරාමීරේ මජ්ජපමා දට්ඨානා කියන එක ඔය හාස්‍ය ජනක හැටියට මධ්‍යම ප්‍රමාණයට ගත්තාම හොඳයි කියලා හොම ඇහෙනවා. ওই විදිහේ විස්තර විග්‍රහ කිරීම අපි ඒ කාලේ හාස්‍ය ජනක හැටියට සැලකුවේ දැන් සමහරව ඒ ඇත්ත හැටියට ගන්න යුගයක් නේ. අන්න ඒ විදිහට පුදුම අන්දමින් ධර්මය විකෘත කිරීගෙන යනවා. මොකද එතන අර මේ අතර්කාවචර වටිනා ධර්මය සංකර තර්කයටම නඳුරු කළා, තමන්ගේ ජීවිතයෙන් වෙන් කරලා හදාරලා ශාස්ත්‍රීය හැටියට විග්‍රහ කරලා ඉදිරිපත් කරන්න පටන් ගත්තාම ප්‍රතිපදාවට බහින්නේ නැතුව. ඊට වඩා වටිනවන්න අර කියාපු නිහඬ බණ. ඒකයි අර බුදු පියාණන් වහන්සේ ඒ මහා කාශ්‍යප චරිතය හුවා දැක්වේ උන්වහන්සේට විශේෂ ගෞරවයක් සංඝයා අතර ඉදිරිපත් කළේ. ඒකට හේතුව දක්වනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගත ජනතාවට, ඒකට කියන්නේ පස්චිමා ජනතාව කියලා ශාසනික වචනේ තියෙනවා. පස්චිමා ජනතාව කියලා කියන්නේ අනාගත පරපුර, අනාගත සංඝපරපුරට ආදර්ශයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රශංසා කළ පමණක් නෙවෙයි. එතෙන්ම බොහොම අවස්ථාවල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩි බණ කියේ කියන කෙනෙක් නෙවෙයි. තමන්ගේ ප්‍රතිපත්ති හරියට රැකෙනවා. බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනවා මහා කාශ්‍යප මේ භික්ෂුවන්ට ධර්ම දේශනා කරන්න. එහෙම සමහර අවස්ථාවල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුවන් බොහොම නොහික් මුණු අය කියලා ඒ විදිහට පළමුවෙන්ම ඒ නොසතුටක් ප්‍රකාශ කරනවා. ඒ තරම් උග්‍ර විදිහට ප්‍රතිපත්ති රැක්කා. නමුත් බුදු පියාණන් වහන්සේගෙන් අර තරම් ගෞරවයක් ලැබුණේ අනාගතයට අන්න චරිත ආදර්ශයේ මිහඬ බණක් වෙන නිසා. ඒ විදිහට අපි කල්පනා කරනවා අපේ පුංචි තරමේ දැන් ලෝකයට වුණ වෙලා තියෙන සමාජයට වුණ වෙලා තියෙන අන්න අර කියාපු චරිත ආදර්ශය. ඒ මිහඬ බණයි. ඒකටම අදාළ කතාවක් අපි කලින් අවස්ථාවලත් ඔය සවිස්තරව දැක්ව එකක්. ඒ ධර්ම කතාවක් ධර්මයේ සඳහන් වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔය මල් සුවඳ, සඳුන් සුවඳ, තුවරලා බෝලිද ආදී ඒ සුවඳවල් ඊළඟට තව මුල්වල සුවඳ, අරටුවල සුවඳ ඔය කොයි ඒවායි ඒවා යටි සුළඟට මිසක් උඩු සුළඟට යන්නේ නැහැ. උඩු සුළඟට යන සුවඳකුත් තියනවාද කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ කියනවා තියනවා. මොකද්ද ඒ? අන්නර යම් කිසි ඊළඟට ඒක දක්වන්නේ මෙහෙමයි. යම් කිසි ගමක හෝ නියම් ගමක හෝ නගරයක හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සිටිනවා බුදුන් සරණ ගිහිල්ලා, ධම්ම සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා ප්‍රාණඝාතයෙන් අදින්නා දාන ආදී මේ පංච ශීලය පිළිබඳ මේ වැරදි ක්‍රියාවලින් වැළකීලා ඒ වගේම නොමසුරුව පරිත්‍යාගශීලීව ජීවිතය ගත කරනවා. අන්නේ පින්වතා පිළිබඳව ශ්‍රමණ බ්‍රාහ්මණින් අතර, ජනතාව අතර, දෙවියන් අතර ගුණරාවයක් ඇති වෙනවා. අන්නේ එකයි ඒ උදුසුල ඒවන එකක් එහෙම කියලා මෙහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ කියනවා සතංච ගන්ධෝ. දැන් අතන ගාථාවේ කියන්නේ නපුප්ප ගන්ධෝ පටිවාතමේති. මල් සුවඳ උදුසුලකට යන්නේ නැත. නම් සතංච ගන්ධෝ පටිවාතමේති. සත්පුරුෂයන්ගේ සුගන්ධයේ ගුණ සුවඳ, සිල් සුවඳ උඩුසුළඟටත් යටිසුළඟටත් ඒක ආකාරයෙන් හමනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක ඉුවේ තර චරිත ආදර්ශය පිළිබඳ කථාන්තරයයි. ඒකට ඒ අනුව අපට අර නරක ආදර්ශය දැන් ධර්මයේ තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කළු පැත්තයි සුදු පැත්තයි දෙකම දක්වනවා. ඇතැම් විට කළු පැත්ත ඉස්සෙල්ල දක්වනවා. දැන් මෙතෙන්ට අර කලින්ම කිව්වේ අපිරිසුදු ධර්ම දේශනාව ගැනනේ. කළු පැත්ත චිත්‍රණය කළා ඉවරලා තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට ඔන්න අර සුදු පැත්ත පෙන්වන්න කරන්නේ. එතකොට අර කළු විල්ලූද පසුබිමක සුදු පිටක් සලකුණක් තිබුවා වගේ කැපිලා පේනවා. ඉතින් ඒ වගේ අර කළු පැත්ත තමයි රූපানন্দ ශාක්‍ය පුත්‍ර ඒ භික්ෂුන් වහන්සේ චිත්‍රණය කළේ. මේ කියන සිද්ධි සිද්ධ වුණේ දැන් මෙන්න මේ වගේ කාලෙකයි. මේ වගේ කාලෙකයි කියලා අපි කියන්නේ මේ පින්වතුන් වෙන විදිහට හිතන්න පුළුවන්. මේ දැන් මේ සංඝයා වහන්සේලාගේ ජීවිතය ගැන හිතලා බලනකොට මේ අපි අදින් ඉවර කරන්නේ වස්සාන ඍතුව කියලා කියන වස්හාර මාසයයි. මේ වස්හාර මාසයෙන් අවසාන මාසයේ හැටියට සැලකෙන පසුගිය වත් පොයේ ඉඳලා මේ ඉල් පොයේ ඉන්න අවසාන වෙන මාසයේ හැඳින්වෙන්නේ චීවර මාසය නම්. මේ චීවර මාසය තමයි බොහෝ තැන්වල ඔය කඨින පින්කම් ආදී පැවැත්වෙන්නේ. සංඝයා වහන්සේලාට සිවුරු ආදී පිරිකර ආදී පූජා කරන්නේ. අන්න ඒ වගේ යුගයක ඒ වගේ කාල සීමාවක සිද්ධියකුයි මේ අපි අද දවසට මාතෘකාවෙන් කියලා ගත්තේ. ඉතින් කීප පැත්තකින්ම කාලීන වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් අපි කල්පනා කරන්න ඕන බුද්ධ ශාසනයේ වටිනා හරය යන්න බලාපොරොත්තු වෙනවා නම් ආමිෂගරු වෙන්න නරකයි, ධම්මගරු වෙන්න. ආමිෂගරුක වීම කියලා කියන්නේ අන්න අර ඇමෙට ඇදිලා යන්නේ. මොකක්ද ඇම? ජීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චේ. ඔය ඇම ගිලින්න වෙනවා මේ ජීවිතය පවත්වා ගැනීමට. නමුත් ඒක පරිස්සමෙන් ගිලිය යුතු නිසා තමයි බුදු පියාණන් වහන්සේ සිව්පසය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළ නුවණින් සලකලා බලලා පරිහරණය කළන්න කියලා සංඝයා වහන්සේලාට වදාරලා තියෙන්නේ. ඒකට දක්වන්නේ ඒක භාවනාවක් හැටියට. දැන් සීලය ගැන කියනකොට කියනවා දැන් ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, පච්චේ සම්නිසිත සීලය කියන කියන්නේ අන සිව්පසය හා සම්බන්ධ සීලය. ඒකට අදාළයි සිව්පසය පිළිබඳව නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා කියලා කියන්නේ නුවණින් සලකලා බලලා මේ සිව්පසය මේ විදිහේ දෙයක්, පටවියාපෝතියෝ වායු කියන ධාතු හතරෙන් හැදුණු දෙයක්, සිවුර, ආපින්ඩපාත ආදී કોઈ දේවල් වුණත් හැම එකක්ම මේ ධාතු හතරෙන් සකස් වුණු දෙයක් කියලා හිත උපේක්ෂාවට අරගෙන ඊළඟට මේවා මේ ශල්කුණු ශරීරයට ඇතුළු වුණාට පස්සේ මේ තත්ත්වයට එන්න ශරීරයට ඇවුරුණාට පස්සේ දාඩිය ආදී මේ සීවරය කිලිති වෙන හැටි ඒ විදිහට කල්පනා කරලා ඒක භාවනාවට නගලා ඒක තුලින් කෙරෙන්නේ මොකද්ද? ඒක දක්වන්නේ ඥාන සංවරය කියලා කියන්නේ නුවණ උපකාර කරගෙන සංවර කරගන්න. දැන් නිගණ්ඨයෝ නම් අර මේවා තුල තණ්හා වැඩි ආසාව වැඩි වෙයි කියලා වස්ත නෙඳම හිටියා. ඒක අන්තයට යamak. බුදු පියාණන් වහන්සේ ඒ අන්තයට ගියේ නැහැ. ඒ වෙනුවට කිව්වා තමන් පාවිච්චි කරන වස්ත්‍රය ඒක දැන් අය මේ පින්නතුන් දන්නවනේ දැන් සිවුරක් මහාන කොට කඩ කළා මහන්නේ. ඒ අර ඊට වස්ත්‍රයේ අඛිනාකම අඩු කරන්න. ඊළඟට පඳු ගහන දුර්වර්ණ කරන්න. ওই විදිය දේවල් වලින් අර ඒවට තියෙන ආශාව ගිජුකම. අපි මේ ගිහි ජීවිතයෙන් මහානකමට එනකොට අරගෙන ඉන්නේ මහා ආශා පොදියක්. තණ්හා පොදියක් අරගෙනයි ඉන්නේ. එතකොට මේවා අඩු කිරීම මිසක් මේවාට තව තවත් රුකුල් දීම නෙවෙයි කරන්න ඕනේ සංඝයා වහන්සේ කෙනේ. ඒවා අඩු කරගන්න ආශාවන් අඩු කරන. ඒකයි අල්පේච්ඡතාව කියලා කියන්නේ. සන්තුෂ්ඨතාව කියලා කියන්නේ ඒකත් එක්කම යන ලද දෙයින් සතුටු වීමේ ගුණය. ඒක වටිනා ගුණ දෙයක්. ඒකයි කියන්නේ සත්පිච්ඡස්සායං ධම්මෝ මේ ධර්මයේ අල්පේච්ඡයා සඳහායි කියලා දේශනා කළා තියෙනවා. සන්තුෂ්ඨස්සායං ධම්මෝ මේ ධර්මයේ ලද දෙයින් සතුටු වන භික්ෂුව සඳහායි. ධර්මයේ ඉබන්දන් සඳහායි කියලා දක්වලා. ඒ ගුණේ වටිනාකම. ඉතින් අනිත් පැත්තට එතකොට කල්පනා කරන්න හැකියි ඒකත් භාවනාවට නගාගෙන පාවිච්චි කරන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන සූපාසය පිළිබඳ ඒවට ගිජු වෙන්නේ නැහැ. ඒ ආදර්ශය ඉහළම මට්ටමින් ලැබෙන්නේ අර මහා කාශ්‍යප චරිතයේ. ඒවා අපි ආදර්ශයට අරගෙන ඒ අතීත සංඝයා වහන්සේලා ආදර්ශයට ගත යුතු සංඝයා වහන්සේලාගේ චර්යාවක්. ආදර්ශයට ගත යුතු ගිහි පින්වතුන්ගේ චර්යාවක්. අනේ පිඬු සිටාණන් වැනි අය චිත්තගහපති ආදී ශ්‍රේෂ්ඨ අය හිටියා. තව බොහොම හිටියා ඒ අතීතයේ මාර්ගඵලලාභී වටිනා ජීවිත ගත කළ අය. දැන් අර අනේ පිඬු සිටාණන්ගේ කථාන්තරයේ එකමකට අදාළ එකක් නෝනක් අපිට මේක තරමඳුරට මතක් කර ගැනීම වටිනවා. අනේ පිඬු සිටාණන් කියලා කියන්නේ අනාථ පින්ඩික අනාථයින්ට පිහිට වෙන සංඝයා වහන්සේලාට පමණක් නේ. ඒ විදිහේ මහා පුදුම පරිත්‍යාගශීලී පින්වත් පිටුවරේ කොයි තරම් දන් දුන්නද කියතොත් Tamante එන්න තියෙන ණය ගැන ඒවා ඉලවන්නේ නැතුව ඒවා ඔස්සේ යන්නේත් නැතිව ඒ අයගෙන් ඒ දීපු ණය දීපු ඔයවන්න ලැබුණා. ඒ දාන ආදී පින්කම් අඩු කරන්නේ අන්තිමට කොයි තරම් තත්වයට ගියාද කියතොත් අර වෙනදා රස මස වලින් සංඝයා වහන්සේලාට ඒ නොයෙකුත් විදිහ ප්‍රණීත ආහාර සැපයුවේ අනාමින්දු සිතානන්ට එක් අවස්ථාවක කාඩි හොද්දයි නියුඩු හාලේ බතයි ඒකෙන් දන් දෙන්න සිද්ධ වුණා. එතකොට අන්නේ විදිහට ඒ අල් විචානන් පවා. එතකොට ඒ සංඝයා වහන්සේලාට ඒව දුන්නා නම් ඒ සිටු ගෙදර ආයේ මොනවද කන්නේ නැත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ තරම් ඒ තත්වයටපත් වෙලා ඒ සිටුවරුන් මොන අර ඒ ධර්මයට මුල් තැන දුන්නා. ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා. ඒ තම කියන ධම්මගාරවත. ඒකට ඒ වගේ ආදර්ශවත් ගිහි පරම්පරාවක අතීතයේ බුද්ධ කාලේ හිටියා. ඒ වගේම තමයි අර මහා කාශ්‍යප ආනන්ද ආදී ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ ආදී පුත්‍ර ස්වාමීන් වහන්සේලාගේ නම් කියන්න කියන්නේ දෙයක් නැහැ. ඒ ඔක්කොම විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ අර පස්චිම ජනතාවට අනාගත පරම්පරාව ගැන හිතලා ආදර්ශයක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මහා කාශ්‍යප දිහා බලන්න කියන මේ වචනය ඉදිරිපත් කළේ. ඒක අනුව අපි තවදිමත් වෙන්න ඕන මේ යුගයේ මේ තරම් මාධ්‍ය මේ වගේ වෙන කිසිම යුගයක නැති තරම් බණ අසන්න ලැබෙනවා, පොත් කියවන ලැබෙනවා. අද උදේත් ලස්සන පොතක් මේ පින්වතුන්ට ලැබුණා නොමිලේ. ඒ තරමට මේ ධර්මය සුලබයි. ඇත්ත වශයෙන් අමිල වූ ධර්මය කියලා අපි කියනවා. ඒක නොමිලේ ලැබෙනකොට සමහර විට ඒකේ වටිනාකම නැති කියලා සමහරු හිතනවා. අපි නම් දෙන්නේ මේවා අමිල ධර්මය නිසා නොමිලේ දෙන්නේ. නමුත් ඇතැම් අය වැරදිලා හිතා ගන්න පුළුවන් මේ අර කරන්න දෙයක් නැතුවට බෙදනවා කියලා. නමුත් අර අතීතයේ යොදුන් ගණන් ගිහිල්ලා බොහොම අමාරුවේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා එහෙම නැත්නම් මහා ඒ රහතන් වහන්සේලා හමු වෙලා මනපදයක් බොහොම හොනෑකමින් අහලා අර සිංහ තෙල් සංකරණුවේ බහා ගන්න වගේ හිතේ තැන්පත් කරගෙන මුළු අවධානය යොදලා ඒ කරන ඒ ධර්ම ශ්‍රවණ වෙනුවට දැන් ගෙදර දොරවල් වල සැකපුටුවේ ඉඳගෙන බණ අහන්න පමණක් නෙවෙයි බණ දකින්නත් පුළුවන්. රටේ නමගිය සංඝයා වහන්සේලාගෙන් බණ අහන්නත් බණ දකින්නත් තරම් ඒ තරම් මාධ්‍ය දිනු වෙලා තියෙනවා. ධර්ම සාකච්ඡා ඕනෑම ගැඹුරු ප්‍රශ්නයක් gedaru dore indagena hala uttara laba ganna puluwan taramata dharmaya sulaba. Namuth mokadda kiyana prashnaya ahenawa dan me ehema nan mechchera bana ehiddi. Ai me rata me tattweta yanne adharmaya bhayanaka aparada inne innama thisan tattweta yana kena kiyilla tiyenne mokadda me taram bana ahena bana kiyawana me madhya bahula yugeka anna ara karane nisa kiyala hita ganna niyanda bana adu aadarshaya adu mokadda mekata api karanne නිහඬ බණ කොහොමද වැඩි කරගන්නේ? අන්න රතෙන් තිබුදු පියාණන් වහන්සේ අර මල් සුවඳ ගැන කියාපු කතාන්තර ආනන්ද හාමුදුරුවෝ අහපු ඒ ප්‍රශ්නෙට දුන්න පිළිතුර අනුව අපි සලකන්න ඕන. සම් ගිහි පින්වතෙක් මේ අපරාධ බහුල ලෝකයක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන යටත් පිළිසෙන් පළමුනි ශික්ෂාපදය හරියට රකින්නවනම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය යම් කෙනෙක් රකින්නවනම් බුදු පියාණන් වහන්සේ ඒක උපමා කළ තියෙන එක සමාන කළ තියෙන්නේ අනන්ත අප්‍රමාණ සත්වයින්ට අභය දාණය දුන්නා හා සමානයි කියලා. ඒකට දැන් නම් අභේදානීය කියලා කියන්නේ අර පත්‍රයක පින්තූරයක් පළ වෙන විදිහ යම් කිසි විශේෂ දෙයක් සිදු කරොත් මේ පින්තුන් දන්නවා ඒක. ඒකයි අභේදානීය හැටියට දැක්කේ. නමුත් බුද්ධ කාලයේ යම් කිසි දිහි පින්වතෙක් නිහඬව කෑකෝ ගහන්නේ නැතුව අදිෂ්ඨාන කරගෙන අර පංවිණ ශික්ෂාපති දෙවෙනි ශික්ෂාවදී කියන පංචශීලයේ හරියට රකින්නවනම් ඒක නිහඬපන්. ඒක පංසුමද වගේ ඒ යම් ගෙදරක අපි හිතමු ඒ ගෙදර ගිහිමියා එහෙම නැත්නම් ඒ භාර්යාව ඒ දෙන්න කතා කරගෙන හරි තනි තනිව හරි මේ ප්‍රතිපත්තිය රකින්න කියලා ඒවා ඉක්මනකොට ධර්මනුත් ඒ ප්‍රතිපත්තිය රකින්න. සේවකයේ සේවිකාවනුත් ඒ ප්‍රතිපත්තිය රකින්න. ඊළඟට අසල්වාසීනුත් මේ ගෙදර ටිකක් අමුතුයි සද්දබද්ද අඩුයි අමුතු පිටක් කියලා සැලකිල්ලෙන් ඉඳලා ඒ අයත් ඒ ධර්මය අනුගමනය කරන ආදර්ශය ඒ විදිහට තමයි ගෙන්ගේට පැතිරිලා අන්න ගම ගමක අර කිව්ව ගුණ සුමද ධර්ම සුමද පැතිරීම තුළින් අන්න ඒක එතකොට අපි අර නිහඬ බණ කියලා කිව්වේ. ඒක ඉබේ වෙන දෙයක් සාය ගන්න ඕනේ තමන්ගේ ප්‍රතිපත්තිය රකන්න. ඒකයි කිව්වේ අර බුදු පියාණන් වහන්සේ අත්තානමේව පඨමං පති රූපේ නිවසේ. පළමුවෙන් කරන්න ඕනේ තමන් ප්‍රතිපත්තියේ පිහිටුවා ගැනීම. අනුශාසනය ඉබේටම වෙනවා. අවස්ථානුකූලව ආරාධනාවක් ලැබුණොත් කෙනෙකුගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් ධර්මානුකූලව ඊට විසඳුම දීම වශයෙන් අන්න බණක් කියවෙනවා. ඒ ගිහිපින්න සාගෙන තමන් අද්දුතු ආනිසංස තමන් ගත කරන ප්‍රතිපත්තිය පංචශීල රකින්න පංචශීලයේ ආනිසංස ඉබේටම කියවෙනවා. ඒකත් බණ ලොකු දෙයක් නෙවෙයි. ආසනයක් නැති වුණත් මගදී හම්බ වෙලා ගහක් යටදී ඒ විදිහ දෙයක් තමන්ගේ ප්‍රශ්නයක් අරගෙන එන කෙනෙකුට ප්‍රකාශ කළත් ඒකත් බණ. නිහඬ බණ අර නිහඬ බණ ඉබේටම ප්‍රකාශ වුණ යම් අවස්ථානුකූලව ඒ විදිහට තමයි එතකොට ප්‍රතිපත්තිය තුනේ. අපි කල්පනා කරන්න ඕනේ මේ ධර්මය කියන එක ඇත්ත වශයෙන්ම තේරුම් ගත යුත්තේ ප්‍රතිපත්තිය තුළින්. ඒකට හොඳම නිදර්ශනය තමයි බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී තමන් වහන්සේ මේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරලා වදාළ ධර්මය සම්පින්දණය කරලා දැක්වේ ප්‍රායෝගික වශයෙන්, ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින්. ඒ කියන්නේ දැන් මේ කාලේ නම් උගතුන්ගෙන් අහුවොත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද කියලා සමහරවිට මේ පින්නතුන්ට කියාගන්න බැරි වෙන්න පුළුවන්. ධර්මය අනුව ජීවත් වුණා උගතුන්න එක පාඩමක හුස්මට කියාගෙන ආවි ග්‍රන්ථමාලාව, ත්‍රිපිටකයේ තියෙන ග්‍රන්ථමාලාව කියාගෙන ආ භාග්‍යතුන් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ධර්මය දේශනා කළා. තව ඕනනම් අහුන්තන් දුන්න තුත්සත් කියාගෙන ආ. නමුත් බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ මුළු ජීවිත කාලය තුළ ඒ බුද්ධත්වයේ ඉඳලා ඒ 45 තුල ඒ දේශනා කළ ධර්මය හකුළුවා දැක්වේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයෙන්. ඒ කියන්නේ මා විසින් අභිඥාවෙන් දැනවදාරන ලද ධර්මය මොනවාද කියලා පින්නේ 37 බෝධිපාක්ෂික ධර්ම වශයෙන්. සතර සතිපට්ඨාන, සතර සම්මාප්පාදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියලා කියන ඒවා එකතු කරාම 37ක් වෙනවා. ඒවා ඒක තමයි බුදු පියාණන් වහන්සේ මා විසින් දේශනා කරන ධර්මය කියලා හඳුන්වලා තියෙන්නේ. කොට ඒ ධර්මය නම් අපට ආරක්ෂා කරන්න තියෙන්නේ, ඒ ධර්මය නම් අපට දේශනා කරන්න තියෙන්නේ, කියලා දෙන්න තියෙන්නේ. ඒවා පොතපතින් විතරක් ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා ප්‍රතිපත්තියට නඟලා ඒවා මේ ආදීනව පැත්තක් තියෙනවා, ආනිසංස පැත්තක් තියෙනවා. ඒවා නොකිරීමේ ආදීනව තේරුම් ගන්නත් ඕන. සමහරවිට ඒකවත් ප්‍රකට නැහැ. බුදු පියාණන් වහන්සේ වදාළේ ශීලාදී ප්‍රතිපත්ති නොරැකීමේ ආදීනව පවා බොහෝ දෙනා දන්නේ. ඒක දන්නව නම් මත් පැනට යොමු වෙලා ඒක දිගටම මුළු ජීවිතේම මහා භයානක රෝග වලින් මැරෙන කම්ම මත්යන් බොනවද නැහනේ. ඒ වගේම තමයි අනිත් ඒවා ලොකු ආදායම් ලැබෙනවා කියලා සතුන් මැරීම් හොරකම් කිරීම ආදිය කියන්නේ නැහනේ. ඒවයි ආදීනව තීරුම් ගත්තේ නැති නිසා බුදු පියාණන් වහන්සේ ආදීනව දක්වන්නේ මෙලොව වශයෙන් පමණක් නෙවෙයි, අවසාන අවස්ථාවේ තැවෙන්න වෙනවා පමණක් නෙවෙයි, පරලොවදී වෙන ඒවයි ආදීනව පක්ෂිය ප්‍රකාශ කරලා මේක හොඳ නැති කියලා කිව්වා. ඒ වගේම ඒක රැකීමේ ආනිසංස කොහොමකටවත් දන්නේ නැහැ. ඒක රැකීමේ ආනිසංස අපි දැගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිපත්තිය රකින්න කෙනාගේ මත්පැණින් වෙන් වෙලා ඉන්නකොට. කොයිතරම් අවදිමත් සිතකින් අවස්ථානුකූලව ක්‍රියා කරන්න පුළුවන් ශක්තියකින් ජීවත් වෙනවද? අර සතුන් මැරීම, හොරකම් කිරීම, මේ ආදී පාප ක්‍රියා වලින් වෙන්නකොට කොයිතරම් සැනසෙල්ලකින් මේ මිනිස්යෙන් ප්‍රවේපුත් විදියේ උපක්‍රම වලින් සොයන සැනසෙල්ල මේ යටත් පිළිසෙන් මේ පංචශීලයේ හරියට රැකීමෙන්වත් ලබා ගන්න පුළුවන් කියන ඒ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ කරකින කෙනාට. ඒ වගේම තමයි ඊළඟට ඊට ඉහළම මට්ටම. එතකොට ඒ පංචශීලය හා සම්බන්ධ නිහඬ බණේ කිව්වේ. ඒ වගේම තමයි දැන් මේ අද පොය දවසේ මේ පින්නතුන් පොහොය අටසිල් සමාදන් වුණා. ඒ ශික්ෂාපද හරියට රකින්නකොට ඒක තුළ ශක්තිය තමන්ට දැනෙනවා. ඒ ශක්තිය උපකාර කරගෙන මන භාවනා සාර්ථක කරගන්න පුළුවන්. ඒ විදිහට දක්වලා තියෙන දස සීල, ඊළඟට පිටේහා සංඝයා වහන්සේලා පින්නෝ සාමණේර සීල, භික්ෂු සීල ආදී වශයෙන් ඒ සීල ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ ප්‍රතිපත්තියෙන් නඟුරු මේ පළමිනිය අවස්ථාවල්. ඒකට ඒක උපකාර කරගෙන ඊළඟට සිත සමාධිමත් කරගැනීමේ ඒකට අදාළ කොටස ඊළඟට දක්වලා තිබෙනවා. ඊළඟට ඒ සමාධිය උපකාර කරගෙන විදර්ශනා වශයෙන් මේ ජීවිතයේ ලෝකයේ යථා තත්ත්වයේ නඟුරින් තේරුම් අරගෙන මේ සංසාර දුක්ඛස්කන්ධය ඉවර කරන ආකාරයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකට කෙනෙකුට උපදෙස් ඕන වෙන්නේ විභාග පාස් කරන්න නෙවෙයි, අන්න අර කියාපු මේ සංසාරයේ මේ තාක්කල් කරන්න බැරි වුණ දේ. ඒ කියන්නේ උත්පත්ති කෙනෙක් ඉබේටම ලැබෙනවා. කොච්චර උත්සාහ කරත් මේක නතර කරන්න. ඒක ඒ කර්ම වේග තියෙන තාක් සත්‍යය කොතනක හරි උපදිනවා. මෙරි හරි උපදිනව නැවත නැවත. ඒක බුද්ධ වචනය. එතකොට ඒ අපිට තියෙන අමාරුම වැඩේ තමයි මේ උපත කියන එක, ජාතිය කියන එක නතර කිරීම. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන මෙන්න මේ නිර්වාණ ධර්මයේ පෙන්වන් කරලා තියෙනවා. ඒ தത്വයට එන තුරු ළඟට ඒ මාර්ගඵල වශයෙන් ඒ දක්වලා තිබෙන මේ පින් තුනහලා තියෙන සුවාන් කියන ඒ පළමුවෙනි தത്വය ලැබු දෙනා තවහත් සැරයයි උපදින්නේ කියලා භව හතකටයි යන්නේ. ඒ මට්ටමින් සංසාරය කඩනවා. සකදාගාමි තව එකවරයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. අනාගාමි බ්‍රහ්ම ලෝකයට ගිලා සුද්ධාවාසයේදී දුක් කෙලවර කරගන්නවා. රහතන් වහන්සේ මෙතෙන්දීම දුක් කෙලවර කරගෙන නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකෝ සසරින් මිදීම තමයි ලෝකයේ තියෙන ලොකුම ගැටලුව. අනිත් ඔක්කොම ඒකට සමාන කරනකොට ඉතාම සුළු දේවල්. ඒවා කවදත් අනන්ත කාලයක් සංසාරයේ අපි පොඩි පොඩි ගැටලු අපි ඉක්මතු වෙන ඒවා විසඳමින් හිටියා. ඒකකින්වත් සදා සනාතන විසඳුමක් ලැබුණේ නැහැ. නමුත් මෙන්න මේ ප්‍රශ්නය බුදු පියාණන් වහන්සේ ලෝකේ හමු වෙත ලැබුවේ බුදු කෙනෙක් පහළ වෙනකන් ඒ කාලේ ඒ මහා දාර්ශනිකයන් ශාස්ත්‍රවරුන් බලාගෙන හිටියේ. ඒකට කියන්නේ බුද්ධ කෝලාහලය කියලා. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඔය අනාගතයේ පේන ඍෂිවරු එහෙම අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා මේ යුගයක කිසිම කෙනෙක් උපදිනවා කියලා. එතකොට ඒකට තමයි අර බුද්ධ කෝලාහල කියලා කියන්නේ. නැතුව මේ කාලේ කෝලාහල කියන අර්ථයෙන් නෙවෙයි හැමෝම කතා කරන්නේ. මේ බුදු කෙනෙක් උපදිනවා, බුදු කෙනෙක් උපදිනවා කියලා කතාවක් කියනවා. කොහේද කොහෙද කියලා ඔහම ආමෙන් හිටියේ. ඒකට හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණේ අන්නර ගියාපු සසරි මිදීමේ. ඒ තමන් නොයෙකුත් විදිහේ තමන්ගේ ඒ දර්ශනයට අනුකූලව නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ඔවුන්ට යම් අවස්ථාවක තේරුණා මේවා නෙවෙයි නියම මාර්ගය. මේක නෙවෙයි නියම මාර්ගය. දැන් මම මාන්නේ මේවා මෙලව ඒවා ඔස්සේල ගිය. නමුත් ඒ ධර්ම කතාවල සඳහන් වෙනවා බුද්ධ කාලයේ වෙනකොට පරිප്രാජික කියලා කොටසක් හිටියත් තැනින් තැන යන එක ආචාර්යවරයෙක් ළඟට යනවා. තැන නැහැ. ඊළඟ ආචාර්යවරයෙක් ළඟට එතනත් නැහැ. ඒ විදිහට සොයමින් යනවා. කොහොම සොයමින් ගිහිල්ලා තමයි අන්තිමට බුදු කෙනෙක් පාළ වෙනවා, බුදු කෙනෙක් සොයා වෙනවා. ටිකක් ඒ වගේ විදිහක් තමයි මේ කාලේ තැනින් තැන කොටිකුත් අය යනවා. තැනින් තැන යන පරිබ්‍රාජික වගේ. මොකද අන්නර කියාපු නිහඬ බව නැහැ. ඒ කියාපු අර නිහඬ බව නැතිකම නිසා ටිකක් යනකොට ඒවයි බොල් හඬක් එනවා පේනවා. ඉතින් ඒක නිසා ධර්මයේ සොය සොය යන ධර්මයේ කියලා අන්නයි නුවණත් අසොයන්නේ ප්‍රතිපදාවට නඟුරු වෙන්න උපකාර වෙන උපදෙස්. වඩු පට්ටලයක් තියෙනවා. ඔක්කොම වඩු උපකරණ තිබෙනවා. වඩුවෙක් නැත්නම් කියලා දෙන්න ගුරුවරයෙක් නැත්නම් වඩු ආචාර්යවරයෙක් නැත්නම් ඒ වඩු පට්ටලේ නිකම්ම ගොඩ නැගිල්ලක් විතර. අන්න ඒ වගේ දෙයක් දැන් ධර්මයේ පිළිබඳව තිබෙන්නේ. ඒවා ඒ අර කියාපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රියාවට නඟලා ඒ තුල ජීවත් වෙන අය අඩුවෙන්න ධර්මය එක්ක දුරවබෝධි වෙන එක පැත්තකින්. එහෙම නැත්නම් අර වැඩි පඬිතුකම් වලින් එක විකෘත වෙනවා. ඒක ඊට වැඩිය භයානකයි. විරතනරක් වුණා වගේ ඒක ඊට වඩා භයානක විසදිටුපත්ට යනවා. අර්ධ සත්‍ය තුල හිර වෙනවා. අර්ධ සත්‍ය කියලා කියන්නේ බැලුව බැලමට මේක ඇත්ත වගේ පේන්නේ. ඇත්ත වශයෙන් බොරුවටත් වැඩිය භයානකයි අර්ධ සත්‍ය කියන. බොරුව කියන එක පහසුවෙන් හෙළි වෙනවා. අර්ධ සත්‍ය ඊට වැඩිය භයානකයි. ඒක තුල හිර වෙනවා ගිහිල්ලා. භාගයට නුවණ ඇති ඔය තර්ක හරයින් ගිහිල්ලා ඒවා හිර වෙනවා. හිර වෙලා ඉතින් අවුරුදු ගණන් දඟලලා ප්‍රතිපලයක් නැති වෙනකොට විතරක් ඔන්න ඊළඟට හුම්ලාගෙන පිට වෙනවා. මේ විදිහේ දේවල් වෙන්න යන අර කියාපු ධර්මයේ දේශ බැලිය යුතු දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි බලන්නේ. බුදු පියාණන් වහන්සේ අවසාන අවස්ථාවේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයෙන් බල্লাই ධර්මයේ විග්‍රහ කළා. මා විසින් දේශනා කළ මේ ධර්මය සතිපට්ඨාන සම්මප්පාදාන ආදී ක්‍රියාවට නගලා තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගැතේ අර කියාපු ස්වාත්ථ සම්දික්ඛිත ආකාරිකේ හිපස්තික කියන ආකාරي ඒ විදිහේ ධර්මයක් දේශනා කළ තිබෙනවා. එහෙම නැතුව මේක ශාස්ත්‍රීය විෂයක් නෙවෙයි. ශාස්ත්‍රීය විෂයක් නෙවෙයි. පරිශන කළා බාහිර පරිශන කළා ඒවායින් අවබෝධ කරගත් කියන අධ්‍යයන නෙවෙයි. බුදු පියාණන් වහන්සේ කළා වගේ ඒ ඉහළම උත්කෘෂ්ඨම මට්ටමින් කළ ආර්ය පරිශනය. ඒ ආර්ය පරිශනය තුලින් ලබාගත්තු ඉඟි මූලික උපදේශ බුද්ධ ධර්මයේ හැටියට තියෙන්නේ. මේ දේවල් අතහරින්න, මේ දේවල් අනුව ක්‍රියා කරන්න කියලා. ඒකමයි අර බුදු පියාණන් වහන්සේ ඇතම් අවස්ථාවල ඉර්ධි ප්‍රාතිහාර්යයටත් වැඩිය. අරිති ප්‍රාතිහාර්ය කියන එක තමයි ලෝකයා බොහෝ විට ඇදිලා යන්නේ. කවුරුවත් අහසින් යනවා කියලා අහන්න ලැබුණොත් එතෙන්ට මේ රටේ මහා ධනවන්ත ඔක්කොම කට්ටිය දුවල යාවි. තම තමන්ගේ වාහනත් අරගෙන වාහන පෙළ ගහගෙන යාවි. අහසින් හුඟක් හරි අඳල් හයක් හරි උඩින් යනවා කියලා අහන්න ලැබුණා. අන්න ඉර්ධි ප්‍රාතිහාර්යයට ඇදිලා යනවා. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ හිත් බලන්න පුළුවන්. ඒකත් ලොකුවට ගන්නවා. ඒක අවස්ථාවක කියවට කියලා එක්තරා විචුන් වහන්සේ නමක් ආරාධනා කළ බුදු පියාණන් වහන්සේට මෙන්න මෙයා මේ ප්‍රාතිහාර්ය දක්වලා මේ ශාමී අපේ මේ ධර්මයේ ටිකක් කෙලින් කරලා ගන්න කියලා මේ ශාසනය. බුදු පියාණන් වහන්සේ කිව්වා ඔය ඉද්ධි ප්‍රාතිහාර්ය අනිත්‍යයත් වෙන්නනවා. ආදේශනා ප්‍රාතිහාර්ය කියන එකත් ඔය සමහර මේ හිත දියුණු කර ධ්‍යාන දියුණු කරුවා යනවා. නමුත් මගේ ශාසනයේ උසස් හැටියට සැලකන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය. මොකද්ද ඒක? අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අන්න අර ක්‍රියාත්මක කිරීමට අභියෝගයක්. ඒවන් විතක්කේත මා ඒවන් විතක්කේත ඒවන් මනසිකරෝත මා ඒවන් මනසාකත්ත ඉදං පජහත ඉදං උපසම්පජ්ජ විහෙරත කියන ওই පද කීපකින් කියවන්නේ අනුශාසන ප්‍රාතිහාර්ය. මෙන්න මේ විදිහට විතර්ක කරන්න, මේ විදිහට හිතීලි පවත්වන්න, මේ විදිහට හිතීලි පවත්වන්න එපා, මේ විදිහට මෙනෙහි කරන්න, මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න එපා, මෙන්න මේ දේවල් අතහරින්න, මෙන්න මේ දේවල් අනුව ක්‍රියා කරලා ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔච්චරයි තියෙන්නේ අනුශාසනික ප්‍රාතිහාර්ය තුල. උගුරු බුද්ධ ශාසනයේ අර අන්‍ය ආගමිකයන් මේ කාලේ බොහෝ දෙනා බෞද්ධයින් පවා නමින් බෞද්ධයින් වුණත් ඇදිලා යන්නේ අන්න අර කවුරුන් හරි අහන්න ලැබෙනවා නම් මේ රටේ හරි වෙන රටක හරි ඉර්ධි ප්‍රාතිහාර්යයක් හරි කියාපු විදිහ අහසින් යාමක් හරි වෙන මොන හරි නිෂ්පාදන කිරිල්ලක් හරි ඉර්ධි දැක්වීමක් තියෙනවා නම් අපේ බෞද්ධයිනුත් ඒවට ඇදිලා යනවා. ඒවා බුදුරජාණන් වහන්සේ ඔලුකු හැටියට ගන්නේ නැහැ. බැරිම තැන අර ඉර්ධියෙන්ම එන අයට ඒ අයගේ මාන්න බිඳින බුදු පියාණන් වහන්සේ ඉර්ධිය උපකාර කරගත්තා මිසක් කෙනෙකුට ධර්ම ආභෝධය දෙන්නම ඉර්ධිය පාවිච්චි කරේ නැහැ. බැරිම තැන ඉර්ධියෙන් එන අයට ඉර්ධියෙන්ම පහර ගාලා යන්න මේ බුදු පියාණන් වහන්සේ ඒ ශක්තිය යෙදුව මිසක් එහාට ඉර්ධිය පාවිච්චි කරේ නැහැ. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාර්ය කියන එකත් ලොකු දෙයක් නෝ. ඒකෙන් කුලි හිතවිල්ල කීම ඒවාට ඇදිලා යන්නේ. නමුත් නියම ප්‍රාතිහාර්ය තමයි අන්න අර අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒකෝට ඒ ප්‍රාතිහාර්ය ඒ ලබාගෙන තමාතුලත් ඒ ප්‍රාතිහාර්ය ඇති කරගන්න නම් අර ටික කරන්න ඕන. මේ විදිහට හිතන්නේ කිව්වේ හරි හිතවිලි, හොඳ හිතවිලි, සම්‍යක් සංකල්ප, මේ හිතවිලි මේ විදිහ හිතවිලි පවත්වන්න, නරක හිතවිලි හිතන්න එපා. ඔය ටික අපි කරන්න ඕන. ඊළඟට මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. කියන්නේ අපි හිතමු දැන් ඔන්න අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, ආදී වශයෙන් වැඩි පියාණන් වහන්සේ ධර්මානුකූලව දක්වන සංඥා හැටියට දක්වන විශේෂ මෙනෙහි කිරීම විදි තියෙනවා. යෝනිසෝ මානසිකාර්ය කියලා කොටින් කියනවා. නුවණින් මෙනෙහි කිරීම ඒක පවත්වන. අයෝනිසෝ වැරදි පිළ මෙනෙහි කරන්න එපා. ඒ මෙනෙහි කිරීම පිළිබඳව. කොට අපි හිත විලි පාලනය කර ගන්නට ඕන්. මෙනෙහි කිරීම කියලා කියන ඒ හිත යෙදීම ඒක පාලනය කර ගන්නට ඕන්. ඊළඟට අතහැරීම. අතහරින කොටසකුත් තියෙනවා. ඊළඟට එළඹ වාසය කරන. ඒ කියන්නේ දැන් අතහැරෙන දේවල් තමයි දැන් මේ පින්නතුන්ට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. දැන් කිව්වා වගේ අර පස්පවින් වැළකීම. ඒකයි වේරමණී කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා පෙළඹෙන දේවල් තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමිත්‍යා ආචාරයේ බොරු කීම, ඊළඟට මේ මත්පැන් පානය කිරීම, ඒවා කරන්න එපා. එතකොට ඒවායින් වැළකීම. ඒ වෙනුවට මේ ශීල ආදී ගුණ ධර්ම රැකීම. ඒකම අනිත්‍යත්. සතුන් මැරීමෙන් වෙනවීම පමණක් නෙවෙයි. එතන ඒවා ඒ ශික්ෂාවද වඩා සවිස්තර. දැන් ඇතම් කෙනෙක් මේ කාලේ පඬිතෙන් කියනවා මේ බුදු පියාණන් වහන්සේ අතපය අකුරගෙන ඉන්න කියනවා වගේ මේ හැම එකකින්ම වැළකින්න වැළකින්න වේරමණී වේරමණී කියන මොකද්ද මේකේ තේරුම? නමුත් ඒක අනිත් පැත්ත හිතන්නේ නැහැ. ඒ වැළකිනවත් එක්කම සාහතුල දිනු කරගත්තු ආකල්ප සම්පත්තියකුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒක නිදසුනක් හැටියට කියතොත් අර විදිහට සතුන් මැරීමෙන් වෙන වෙන පමණක් නෙවෙයි. ඊළඟට පාටියක් සඳහන් වෙනවා. නිහිත දඬෝ, නිහිත සත්තෝ, ලජ්ජී දයාපාන්නෝ, සබ්බ පාණ භූත හිතානුකම්පී විහෙරති කියලා. ඒ අදහස නිහිත දඬෝ. දඬු මුගුරු ඉවත් කරලා, ආයුධ ඉවත් කරලා, ඒවා පැත්තට දාලා, පැත්තකට දාලා. ලජ්ජී කියලා කියන්නේ සතුන් මැරීම ගැන ලැජ්ජාව ඇති කරගෙන. අකුසලයට පවත් ලැජ්ජාව ඇති කරගෙන තමයි ශක්තියක්. ඒක දේව ධර්ම හැටියට දක්වනවා. එතකොට ලජ්ජී දයාපන්නෝ සත්වෙන් කෙරෙහි දයාව ඇති කරගෙන. සබ්බපාන භූත හිතානුකම්පී සියලුම සත්වයන් පිළිබඳව හිතානුකම්පාව ඇති කරගෙන වාසය කරන. එතකොට කළ යුතු දේ අර නොකළ යුතු ටික විතරක් ගැන හිතලා හිත කලකිරු ගන්න අරකයි. මේ හැම ශික්ෂාපදයක්ම අනිත් පැත්තක් තියෙනවා. ඒක කළ යුතු ටික ඒක තමන්ටම සලකා ගන්න පුළුවන්. හොරකමින් වැළගෙනකොට ඒක ආනිසංස වශයෙන් තියෙන ටික තමයි ඒ තමන් අවංකව ජීවත් වෙනවා. ඒක තුල අනිත් විදිහට තමයි හැම ශික්ෂාපදයක් ගැන හිතන්න තියෙන්නේ. මත්පැණි වැළකෙන කෙනාට ඒක තුල තියෙන තමන්ට සීමුලා නොවි හොඳ සීයෙන් සතිමත්ව තමන්ගේ ජීවිතය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඔය හැම එක තමයි ආනිසංස පැත්ත. ඒකට මේ ආදීනව එක පැත්තකින් ආදීනව අපි වටහා ගන්න ඕන. ඊළාට ඒ ආදීනව තේරුම් අරගෙන මේවායින් වැළකීලා අන්න අර ධර්ම මාර්ගය යන්න ඕකයි ප්‍රතිපදාවට නෙමෙයි වෙන කියන්නේ. ප්‍රතිපදාවෙන් තොරුණු තැන අන්න අර ගාථාවේ කියන ආකාරයට කිලිටි බවටපත් වෙනවා. එකක් ධර්මය ඒ පුද්ගලයා කිලිටි බවටපත් වෙනවා අර උපනන්ද භික්ෂුව වගේ නින්දාවේ. ඊළඟට ඊටත් වඩා භයානකදී ඒ පුද්ගලයා පහන් නින්දාවෙන් ගැලවෙන්න ධර්මය විකෘත කරන්න හිටියොත් ඒක ඊටත් වැඩිය භයානක දෙයක් වෙනවා. ඉතින් අන්න ඒ දෙකාරණා මේ අද වැඩි දවසක මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. මේ අපි කියන දේවල් මේ අපි ධර්මයේ කිය යුතු නිසා කියනවා. යම් යම් ආකාරයෙන් මේවා කාලෝචිත වෙන්න පුළුවන්, කාලීන වෙන්න පුළුවන්. ඒක මේ පින්නතුන් ඕනෙන් සලකා ගන්න ඕන. කොහොම නමුත් අපට ඕන කරන්නේ අත්ත වශයෙන් අර කියාපු මේ ශාසනයේ එන්න එන්නම ප්‍රපාතයට බහින බව පේනවා. ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම ඒවා අර කියාපු මෙන්න මේ කියන ඇගැයීම් ක්‍රමය අනුව කල්පනා කරලා බලනකොට අපට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ, ප්‍රහේලිකාවක් වෙන්නේ නැහැ. ඉතින් බුද්ධ පියාණන් වහන්සේ දක්වා වදාළ අර ශ්‍රේෂ්ඨ ආදර්ශ අපි සිහිපත් කරගෙන ඒ පැවිදි පක්ෂයෙන් මේ මහා කාශ්‍යප ආනන්ද ආදී ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ, ආරුපුත්‍ර ආදී මහා ස්වාමීන් වහන්සේලාගේ චරිත ගිහි පක්ෂයෙන් අනේ පිඬු චිත්ත ගෘහපති ආදී නොයෙකුත් හත් කාලය මහා පුදුම චරිත ඒ ධර්ම කතාවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් මේ කාලේ සරණ පක්ෂ හැම දිනෙකම කියවන්න උත්සාහ කරන්න ඕනේ. අන්නේ වගේ ශ්‍රේෂ්ඨ චරිත, ශ්‍රාවක චරිත, ඒ වයින් ජීවිතයක් ගොඩනගා ගැනීමට බොහොම ධෛර්යයක් ලබා ගන්න පුළුවන්. නොයෙකුත් ඉඟි තියෙනවා. ඒකේ බොහෝ විටේ චරිත කතාවල තිබෙනවා. අර අපි කලින් කිව්වා වගේ ඉස්සෙල්ලා කළු පැත්ත තියෙන්නේ. අපි අපේ ජීවිතය මේ විදිහටයි තිබුණේ. තෙර තෙරණියන් ගැන කතාන්තර කියවනකොට මුල් කාලේ තියෙන්නේ. අනේ අපි මේ තරම් පහත් ජීවිත, මහා මිනි මරුවන් හොරුන් යසංගනන් හැටියට මේ විදිහට ජීවිතය ගෙව්වා. නමුත් සම්ම අවස්ථාවක මේ විදිහට ජීවිත පරිවර්තනයක් වුණා. ඒකට අන්නේ ඒ විදිහේ ආදර්ශ තමයි උපකාර වෙනවා. කළු පැත්තත් සුදු පැත්තත් තේරුගෙන. ඒකයි කියන්නේ කන්නම් ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පඬිතු. කළු ධර්ම ඉවත් කරලා සුදු ධර්ම දිනු කරගන්න එක තමයි නුවණැත්තාගේ යුතුකම. ඉතින් මේ දැන් ඉතින් කාලයත් අවසානය වෙගෙන යන නිසා අපි මේ කල්පනා කරන්න ඕන මේ කෙටියෙන් සඳහන් කළ නමුත් මේ පින්නතුන්ටම සවිස්තරව තේරුම් ගන්න පුළුවන් කාලීන අවශ්‍යතාවක් හැටියට අර කියාපු නිහඬ බණ දිනු කරගන්න උත්සාහවත් වෙන්න තම තමන්ම ලෝකෙට කෑ ගැහුවේ නැතත් ඒ විදිහට කරනකොට අන්න අර කියාපු මේ ධර්මයේ සමාජයේ පරිසරයෙන් එන්නම දිනු වෙන තත්ත්වයක් කියේ ශාසන පරිහානිය කියලා කොයි දෙයක් අනිත්‍ය කියලා අපි ඒක අනිත්‍යතාවටම තල්ලු කරලා දාන්න අරකයි ප්‍රපාතයට වැටෙන එක ප්‍රපාතිනම තල්ලු කරන්න අරකයි තව ඒක මිනිස්සුෙකුට හරි මේ ධර්මාර්ගයේ යාමේ නිවන් දැකීමට උපකාර කිරීම අපේ ප්‍රාර්ථනාවේ වේවි. සාසනයේ තව දවසක් හරි වැඩිපුර පවත්වා ගැනීම ඒ විදිහට කල්පනා කළා. මේ පින්වතුන් අද දවසෙත් මේ වටිනා ශීලයක් සමාදන් වීමෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සාසන තුල අර අපි නිතර සඳහන් කරන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්මයන් දිනු කර ගැනීමට අදාළ වන වටිනා ඒ සිතුම් පැතුම් මේ පින්වතුන්ට ඇති වෙන්නේ නැති ඒවා උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ලබාගෙන වඩාත් උත්සාහවත් තම තමන් කරන බණ භාවනා සාර්ථක වෙන හැකිනම් මේ ජීවිතයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදෙන උතුම් ආමහානෙමින් සංසාර දුකෙන් ගැලවීමට මේ පින්වතුන්ට ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවීචේ සිට අකනිටා දක්වා වූ තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු යම් තාක් කෙනෙක් මේ විදිය ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීමට කැමති නම් එහෙම කෙනෙක්ම මේ අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධිගින ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සබ්බේති වූ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවස්සංතරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සබ්බ සම්පති විච අතෝ නිබ්බාන සම්පති නාතේ සමිච්ඡතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.